මිලකට ගරු සරත් අමනුගම ඇතුමා, ඔතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
විනාඩි 15ක් තියෙනවා. ගරු සභාපතිතුමනි, සුපුරුදු පරිදි අපට මේ සභාවේ ප්‍රශ්න ගැන විවිධ කතා අහන්න ලැබුණා. නමුත් අද සුවිශේෂ තත්ත්වය නම් මේ සභාවේ මොන මොන කතා කරත් රටේ පළල් සමාජයේ විශාල භීතියක් ඇති වෙලා තියෙනවා. මේ පසුගිය සිද්ධීන් සුළුවට තකන්න බැහැ. ඇමෙරිකාවේ 9/11 ඒ ප්‍රහාරයට පස්සේ මුළු ලෝකෙම හොල්ලපු ඒ ප්‍රහාරයට පස්සේ විශාලතම ප්‍රහාරය හැටියට අද ලෝකේ සලකන්නේ ලංකාවේ ඇති වුණ ඒ ත්‍රස්ත ප්‍රහාරය. ඒ විතරක් නෙමෙයි, ඒ තුලින් අද අපේ සමාජය සම්පූර්ණයෙන්ම බියට හා චකිතයට පත් වෙලා තියෙනවා. අද පාසල්වල මේ විස්තර අනුව අපිට පේනවා 10%කට වැඩිය ළමයි ඉස්කෝලෙට යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, අද වෙළඳ පොළවල් වල, සුපර් මාකට් වල, හෝටල් වල කිසිම කෙනෙක් නැහැ. ජනගහනය ශූන්‍ය වෙලා, පාරක තොටක වාහන නැහැ. අද පෝස්ටර් ගහලා තියෙනවා මියගිය රජය කියලා සඳහන් කරලා තමයි රටේ පෝස්ටර් ගහලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සභාවේ කතා කරන දේත් පිටස්තර රටේ සමාජයේ තියෙන යථාර්ථය අතර විශාල වෙනසක් තියෙනවා. මම කියන්න ඕනේ ඉතාම අවංකව, විශේෂයෙන් අපේ ෆොන්සේකා මන්ත්‍රීතුමාත් මෙතන ඉන්න වෙලාවේ, පසුගිය රජයේ යුද්ධ කාලේ, එල්ටීටී යුද්ධයේ කාලේ ලෝකේ හොඳම යුද්ධ හමුදාව සහ ලෝකේ හොඳම බුද්ධි අංශය මේ රටේ තිබුණයි කියලා අපට අවංකවම ප්‍රකාශ කරන්න පුළුවන් කාලයක් තිබුණා. ඒ කාලේ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම යුද්ධ හමුදාවේ ප්‍රධානියා ෆොන්සේකා මැතිතුමා, ඒ තුන්දෙනා එකට වැඩ කරලා අත්වල් බැඳගෙන කටයුතු කරපු නිසා ලෝකයේ විශාලම ත්‍රස්ත ආයතනය ඒ කාලේ තිබුණ එල්ටීටී එක. එතකොට මේ IS එකට වඩා දීප ව්‍යාප්ත ශක්තිමත්ම තිබුණ ත්‍රස්තවාදයක් ඒක සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන් වුණා. නමුත් දැන් බලන්න, ඒ 20-15 ඉඳන් මොකද්ද මේ රටට උනේ? කරුණාකරලා අපි කල්පනා කරලා අවංකව මේක විග්‍රහ කරන්න ඕනේ. 20-15 ඉඳන් අපේ සාමය සහ ආරක්ෂක අමාත්‍යංශය, ඒ වගේම අපේ ආරක්ෂක ආයතන කොයි තරම් පිරිහීමකට ලක් වුණාද? ඇයි අපිට ඒකට පිළිගන්නට බැරි? තමුන්නාසලා දන්නවද, 20-17 ඔය කියන නැෂනල් තවුෆික් ජමාත් එක ප්‍රසිද්ධියේ කඩු ඇරගෙන වෙනම කොටස්වලට ප්‍රහාරය එල්ල කරලා විශාල උද්ඝෝෂණයක් කරපු වෙලාවේ ඊට විරුද්ධව මුස්ලිම් ජනතාව රජයට 100ක් වාරයක් වඳගෙන කිව්වා මේක ගැන මොනවද කරන්නේ කියලා. ඒ විතරක් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා, පොලිසියට ගිහිලා වැඳ වැටිලා කිව්වා, මොනවද පොලිසිය කරේ කාලේ, කවුද පොලිසිය බාරව හිටියේ කාලේ 20-17, කවුද සාමය සහ ආරක්ෂාව ඇමති, මොනවද ඒ කාලේ කළේ කියලා අපි ඒ ප්‍රශ්නේ අහන්න ඕන ජනතාව වෙනුවෙන්. මේක සතියක බුද්ධි අංශයේ අඩුපාඩුවක් හරි ජනාධිපතිතුමාගේ අඩුපාඩුවක් හරි කියලා යම් යම් ප්‍රශ්න තියෙද්දී අපි නෑ කියන්නේ නෑ. නමුත් ඒක නෙමෙයි. මේක අවුරුදු අඩු ගානේ හතරක් පසවපු පුපුරන් ආපු ත්‍රස්තවාදය. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ කරුණු පොලිසියට දැන්නුවේ නෑයි කියලා. තමුන්නාසලා මං හිතර අහගෙන හිටියා එදා හිස්බුල්ලා ආණ්ඩුකාරතුමාගේ අර 360 තිබුණ සංවාදය සියලුම කරුණු ඉදිරිපත් කරා. මෙන්න ලියුම්, මෙන්න ඡායාරූප, මෙන්න ගෙනාපු උපකරණ. ඒගොල්ලෝ කිව්වා මුස්ලිම් ජනතාවම ගිහිල්ලා කිව්වා මේ තව්ෆික් ජමාත් එකේ කණ්ඩායම් මේවා නිකායවන් ඒ පක්ෂය ඇතුළත ඒ ආගම ඇතුළත ඒගොල්ලෝ උද්ඝෝෂණය කරා. එතකොට ඉස්සල්ලාම වැරද්ද පිළිගන්න ඕනේ ඒ හිටපු පිටපු සාමය හා මොකද්ද සාමය ලෝ ඇන් ඕඩර් නීතිය හා සාමය කරපු මිනිස්සු මොනවද කරේ ඒගොල්ලෝ? ඒ කාලේ බුද්ධාංශයට මොකද කරේ? ඒ හින්දා අද අපිට මූණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ හිතාමතා නොයෙක් විදිහේ ප්‍රවෘත්ති, නොයෙක් විදිහේ ඔත්තු, නොයෙක් විදිහේ සාක්ෂි ලබා දීලත් කිසිම වැඩක් නොකරපු ඇමතිවරු හිටපු, අමාත්‍යාංශ හිටපු, අගමැතිවරු හිටපු ආණ්ඩුවක් නිසා තමයි මේ තත්ත්වය මේ රටේ ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මගේ පළවෙනි යෝජනාව මම ඉල්ලා සිටිනවා ඉතාම කාරුණිකව මේ අගමැතිතුමා සහ ආණ්ඩුවෙන් ඉල්ලාස් වෙන්න ඕනේ. ඔබතුමාලා ආත්ම ගරුත්වයක් තියෙනවා නම් කරුණා කරලා ඉල්ලාස් වෙන්න. ඉල්ලාස් වෙන්න නැත්නම් අද ලෝක සම්ප්‍රදාය මීට වඩා පුංචි දේවල් වලට ඒ රජයේ වගකීම ගන්නවා. ඉතාම ලැජ්ජයි මේ රජයට ඒ වගකීම ගන්න පිටකොන්දක් නැතිවීම ගැන. එහෙම නැත්නම් තමුන්නාසලා ඉල්ලාස් වුණේ නැත්නම් අපි ඉල්ලීමක් කරනවා ගරු ජනාධිපතිතුමාගේ අස්කල දාන්න මේගොල්ලන්ට. මේගොල්ලන් නිරපන්න අලුත් සර්ව පාක්ෂික රජයක් පිහිටවන්න. පිහිටවලා තාක්ෂණික දැනුම තියෙන ඇමතිවරු ෆොන්සේකා ඇමතිතුමා වෙන්න පුළුවන්, අපේ චම්පික රණවක ඇමතිතුමා වෙන්න පුළුවන්. මේවා ගැන යම්කිසි දැනුමක් තියෙන මිනිස්සු ඒගොල්ලන්ට බලය දීලා හදන්න සර්ව පාක්ෂික රජයක්. ඒකයි අපේ ඉල්ලීම. තමුන්නාසලා දැනගන්න කරුණා කරලා ඊයේද පෙරේදද රොබර්ට් බ්ලේක් මේ එල්ටීටී ඉතාම අමාරු කාලේ ඇමරිකාවේ තානාපතිවරයා හිටපු රොබර්ට් බ්ලේක් මොකද කිව්වේ? මේ ප්‍රශ්නේ විසඳන්න නම් තාක්ෂණික දැනුම තියෙන මිනිසුන්ට මේක දෙන්න ඕනේ කියලා. එදා ෆොන්සේකා මන්ත්‍රීතුමාගේ කතාව මගේ හිතේ මේ රටේ ඓතිහාසික කතාවක්. එතුමා බය නැතුව කිව්වා මොකද්ද මේ රටට උනේ කියලා. අර පක්ෂේ මේ පක්ෂේ ගැන හිතන්නේ නැතුව ඉතාම පැහැදිලිව කිව්වා මෙන්න මේකයි මෙතන තියෙන ප්‍රශ්නය. ඒක දැන දැනුමක් තියෙන තාක්ෂණික පසුබිමක් තියෙන පොතපත කියවන මේ වගේ ලෝකෙ වෙන්නේ මොනවද කියලා දන්න මිනිසුන්ට මේ තනතුරු දුන්නේ නැහැනේ පහුගිය අවුරුදු පහේ. දුන්නද? කවුද තමුන්නාසලාගේ කැබිනට් මණ්ඩලයේ සාමය සහ ආරක්ෂාවට පත් කරේ? මොකද්ද ඒගොල්ලන්ගේ සාමය සහ ආරක්ෂාව? මොකද්ද ඒගොල්ලෝ හැකියාව? මොකද්ද ඒගොල්ලන්ගේ දැනුම? එහෙනම් කරුණා කරලා දැන්වත් ඉල්ලා අස් වෙලා ඒ වගකීම පිළිගන්න. එහෙම කරන්න බැරි නම් කරුණා කරලා අපි ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා මේගොල්ලෝ අස් කරන්න කියලා. අද ලැජ්ජ නැහැ. අද හැමතැනම පෝස්ටර් ගහලා මැරිච්ච ආණ්ඩුව, මියගිය ආණ්ඩුව ඉංග්‍රීසියෙන් කියනවා නම් this cabinet is like the turkeys waiting for an early Christmas. ඉක්මනට ක්‍රිස්මස් එකයි කියලා බලාපොරොත්තුෙන් ඉන්න කලුකුන් වගේ මේගොල්ලෝ. කොයි වෙලාවෙ ගහලා යයිද දන්නේ නැහැ. ඉඳ කරුණා කරලා දෙන්න අවස්ථාවක්. තාක්ෂණික දැනුමක් තියෙන කුඩා කැබිනට් එකක් හදන්න සියලුම පක්ෂවලින්. එහෙම නැත්තම් මේ රටේ විශ්වාසය ඇති කරන්න බෑ. මේ රටේ විශ්වාසයක් නැහැ. අද දෙමව්පියන්ගේ විශ්වාසයක් නැහැ ළමයි ඉස්කෝලේට යවන්න. ගෘහණියෙක්ගේ විශ්වාසයක් නැහැ සුපර් මාකට් එකට නැත්තම් කඩේකට ගිහලා බැලුවක් ගන්න. සංචාරයේගේ විශ්වාසයක් නැහැ හෝටලයකට යන්න, ආපන ශාලාවකට යන්න. විශ්වාසය බිඳිලා. ඒගොල්ලො හිතන්නේ නෑ මේ රටේ ජනතාව තමුන්ලාසනට හැකියාව තියෙනවා කියලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. හැකියාව නෑ. ඒක කරන්න බෑ. හොඳ කතිකයෝ කීප දෙනෙක් ඉන්න පුළුවන්. හොඳ අය අපේ යාළුවෝ හොඳ මිත්‍රයෝ. නමුත් මේ වැඩේ කරන්න බෑ. බැරි නම් පුළුවන් අයට කරුණා කරලා වදේ දීලා අයින් වෙන්නකෝ. අන්න ඒක තමයි මේ රටේ ජනතාවගේ ඉල්ලීම. දීලා බැලුවා කරන්න බෑ. එහෙමනම් කරන්න තමුන්නාසල ඇතුළේ පක්ෂය ඇතුළේ ඉන්නව කරන්න පුළුවන් අය. කරුණා කරලා ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න. අනිත් ප්‍රශ්නේ මේකයි. ජනතාව කියන දේ අපි මේ කියන්නේ. එහෙම අලුත් ආණ්ඩුවක් හදලා ඒකට සහයෝගය දෙන්න බැරි නම් වැඩි දෙනෙකුට මේ සභාවේ ඉන්න අයට කරුණා කරලා ඡන්දයකට යන්න. දැන් ඕනනම් පුළුවන් අපි අපගේ එකගත්වයෙන් පාර්ලිමේන්තු ඡන්දයකට යන්න. පහ ජනයාට තීරණය කරන්න දෙන්න. මේගොල්ලෝ හොඳට කරලා තියෙනවා. මේගොල්ලෝගේ රිපෝට් එක හොඳද? මෙයා දක්ෂ ළමයෙක්ද නැත්නම් ටොක්කක් දෙන්න ඕන ළමයෙක්ද? තීන්දු කරයි ජනතාව. ඒකත් කරන්න බැරි නම් නොයෙක් නීති රීති ගෙනල්ලා අපි ඉල්ලා හිටනවා ඉක්මනට ජනාධිපති වර්ණයක් තියන්න. මොකක් හරි ඡන්දයක් තියලා මේ රටේ නියම හාම්පුතු ජනතාවට තීන්දුවක් ගන්න දෙන්න. එල්ලිලා ඉන්න එපා. අද තමුන්නාසලා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ගෙදර යන්න කියලා මිනිස්සු කෑ ගහලා කියනවා. එහෙමනම් එල්ලිලා ඉන්න එපා. මහ ජනතාව විතර ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අහන්න කවුද මේ රටේ ආණ්ඩු කළ යුත්තේ කියලා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. You have lost the confidence of the people of this country. They are not sending their children to school. They are not going to supermarkets. They are not going to
shopping.
They are not going to hotels.
රෝ ඇමතුමනි මේ
point of
ඔබතුමාට බාධා කරනව නෙවෙයි මැතිවරණයකට යනවා නම් අපිත් කැමැති. දැන් රටේ ආරක්ෂක ඇමැති පොලිසිය බාර ඇමැති ජනාධිපතිතුමාට ඕනෑම වෙලාවක ජනාධිපතිවරණයකට දැන් යන්න පුළුවන්. අපිත් කැමැති මේකට යන්න කියලා ඔබතුමාලා යෝජනා කරන ඔබතුමාලාගේ පක්ෂ නායකයාට
ඒකට සහයෝගය දෙන්න. ඒක තමයි අපි කියන්නේ ඉස්සල්ලාම හදන්න පොඩි කැබිනට් එකක් මේ අර්බුදයේ එළියට එන්න. එහෙම වෙන්නම් ඡන්දයකට ගිහිල්ලා මහ ජනතාවට දෙන්න තීන්දුවක් ගන්න අවස්ථාව. ඒකට අපි ඔක්කොටම එකඟ වෙන්න පුළුවන්. නමුත් ඒකට තාක්ෂණික දැනුම තියෙන ඇමතිවරු පත් කරන්න ඕන. මම නෙමෙයි දැනට අද ලෝකේම මේ බුද්ධි අංශය ගැන විශාල දැනුමක් තියෙන රොබර්ට් බ්ලේක් පවා කියන්නේ ඒකයි. තමුන්ලාස්ලා දන්නවද? පහුගිය යුද්ධය අවසන් වෙන්න ඉස්සෙල්ලා කොයි තරම් බුද්ධ්‍යංශයේ සම්බන්ධකම් තිබුණද ලෝකේ තියෙන සියලුම බුද්ධ්‍යංශත් එක්ක නේද? ෆොන්සේකා ඇමතුමා හැම එක්කෙනත් එක්කම LTTE එකේ ගමන් ඔක්කොම සැටලයිට් එකෙන් දැන්නුවා යුද්ධ හමුදාවට. බුද්ධ්‍යංශය දැනගත්තා කොහෙද මේගොල්ලෝ ඉන්නේ? කොහටද වෙඩි තියන්න ඕනේ? හොඳ බුද්ධ්‍යංශයක් තිබුණා මේ රටේ. ඉතාම වැදගත් බුද්ධ්‍යංශයක් තිබුණා යුද්ධ හමුදාවේ. උද්‍යාංශයක් තිබුණා මුළු අමාත්‍යංශ.
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
මට විනාඩියක් තව දෙන්න. ඒවා ඔක්කොම නැති කරලා දැම්මා. දැන් මේ බුද්ධි අංශය කියන එක ලොකු මිස්ටරි එකක් හැටියට තමයි කවුරුත් කතා කරන්නේ. නමුත් අද බුද්ධි අංශය ගැන කියන්නේ මේ රහස් ඔත්තු කියන්නේ ටිකක් විතරයි. සාමාන්‍ය පුවත්පත් සාකච්ඡා ලිපි වල විශ්ලේෂණයකින් අපිට දැනගන්න පුළුවන්. දැන් මේ ජමාත් තව්ෆික් ජමාත් එක ගැන IS එක ගැන හොරෙන් ඔත්තු අහන්න ඕන නැහැ. ඕන තරම් ශාස්ත්‍රීය ග්‍රන්ථ තියෙනවා. ඕන තරම් විස්තර තියෙනවා. මේගොල්ලෝ කරන වැඩ ඔක්කොම ප්‍රසිද්ධිය තියෙනවා. ඒවා විශ්ලේෂණය කරලා ඉදිරිපත් කිරීමේ හොඳ ඔත්තු සේවයක් තියෙන්න ඕනේ. නැතුව මේ දැන් හිතන විදිහට ඔත්තු සේවය කියන්නේ හැංගිලා රෙද්දා සිංගලා ඇඳාසේ රිංගලා කරුණු හොයන එක නෙමෙයි. ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහ කරලා කරුණු සාධක මත තර්කානුකූලව ඉදිරිපත් කරලා ඒ අනුව ක්‍රියාත්මක කිරීම තමයි බුද්ධ්‍යංශය. අපිට තිබුණා හොඳම හොඳ බුද්ධ්‍යංශයක්. තමුන්නාසලා දැනගෙන හිටියේ නැති වුණාට නේද ෆොන්සේකා හැමතුමා? ලෝකේ ඔක්කොම බුද්ධ්‍යංශත් එක්ක වැඩ කරන්න පුළුවන් හොඳ ආයතනයක් අපේ තිබුණා. ඒ රටවල් හැම එකම අපේ යුද්ධ හමුදාව ගැන අපේ නිලධාරීන් ගැන විශාල විශ්වාසයක් තිබ්බා. ටෙලිෆෝන් එකෙන් කතා කරලා කොච්චර ඉන්ෆර්මේෂන් දුන්නද? ඒ විශ්වාසය අනුව තමයි ඉන්දියානු ඔත්තු සේවය මේ සැරේ විස්තර දුන්නේ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. බොරුද අපි කියන්නේ? ඒ විතරක් නෙමෙයි මම මේ හර්ෂ අපතුමාට මම ස්තුතිවන්ත වෙනවා අඩු ගන්න ලෝකෙට පැහැදිලි උත්තරයක් දෙන්න ඔබතුමාට විතරයි පුළුවන්. අනිත් අය මොනවද කිව්වේ? CNN BBC මොනවද කිව්වේ? කාටවත් තේරෙන්නේ නැති දේවල්. නීතියක් නැහැ කියනවා. පුහුණුවක් නැහැ කියනවා. ඕකද අපි ලෝකෙට දෙන්න ඕනේ පිළිතුර? ඉතින් මේ විදිහට තමුන්ලාස්ලා හොඳට පෙන්නලා
ඔබතුමාගේ කාලය අවසානයි.
අර කිව්වා වගේ this is a group of extinct volcanoes. ඉවරයි කාලේ ඉවරයි. ගිනි පුපුරලා ඉවරයි. It's a gathering of extinct volcanoes. එහෙනම් කරුණා කරලා යන්න දෙයියන්ගේ නාමයෙන් යන්න පොඩි කැබිනට් එකක් හදන්න ඉඩ දෙන්න තාක්ෂණික වශයෙන් හැකියාව තියෙන අයට මේවා ටිකක් ඉදිරියට ගෙනියන්න දෙන්න මාසයකින් හතකින් මහජන අතරට ගිහිල්ලා ඒගොල්ලන්ට ඕන ආණ්ඩුවක් තෝරගන්න අවස්ථාව දෙන්න ලෙස ඉල්ලමින් මගේ වචන සපයා
මේ ළඟට ගරු වජිර අබේවර්ධන මාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඉතාම සතුටු වෙනවා අපේ අමුණුගම මැතිතුමා 1994 මට මතකයි අපි පාර්ලිමේන්තුවට එකට එනවා. කොමාරිය එතුමාගේ සමස්ත කතාව ගැන මම පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මට එක කාරණයක් විතරයි කියන්න තිබෙන එතුමාගේ කතාව ගැන. එතුමා කියපු සියලු කාරණා අවසන් කරන අපේ රටේ අවුරුදු 30ක් ගත වුණා LTT ත්‍රස්තවාදී ව්‍යාපාරය නැති කිරීම සඳහා. එතුමා කියපු සමස්ත කතාවේ අර්ථය මේ රටේ අවසන් කිරීම සඳහා වසර 30ක් ගත වෙලා තිබෙනවා. ඔය බුද්ධ්‍යාංශ, ඔය ආරක්ෂකාංශ, දේශපාලන පක්ෂ, පක්ෂ නායකයෝ ජීවිත පූජා කළා. වසර 30ක් ගත වුණාට පස්සේ තමයි ඒ ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන්කම ලැබුණේ. ඇත්තට මේ ත්‍රස්තවාදය පරාජය කරන්නත් මේ පාර්ලිමේන්තුවේ මගේ කතාවෙන් පස්සේ කාට හරි විරුද්ධ පක්ෂ කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. ත්‍රස්තවාදී මැඩලීමේ පනත් ගෙනාවෙත් අපේ පක්ෂෙමයි. අපේ පක්ෂේ බලේ ඉන්නකොට තමයි ත්‍රස්තවාදී මැඩලීමේ පනත් ගෙනාවේ. පළවෙනි පනත 1979 හත්වෙනි මාසේ 19 වෙනිදා. ඒ පනත ගේන දවසේ හැන්සාඩ් අරගෙන ගියවලා බැලුවොත් එදා ප්‍රකාශ කරන්නෙත් ඔබතුමාලා සියලු දෙනාම එදා විරුද්ධ පක්ෂේ. ඒ අය කියනවා මේක ගේන්න එපා, දේශපාලන පක්ෂ වෘත්තීය සමිතිය ඔක්කොම පාලනය කරනවා කියලා. එහෙම තමයි 79 හත්වෙනි මාසේ 19 වෙනිදා ත්‍රස්තවාදී මැඩලීමේ පනත ගේනකොට මේ සභාවේ හැන්සාඩ් වාර්තාවල සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේ මේ පනත සංශෝධනය කරනවා 1982 අංක 10 දරන ත්‍රස්තවාදී පනත. ඒක සංශෝධනය කරන දවසෙත් හැන්සාඩ් වාර්තාවල තියෙන්නේ මේක සංශෝධනය කරන්න එපා, දේශපාලන පක්ෂ මර්ධනය වෙනවා, දේශපාලන සංවිධාන මර්ධනය වෙනවා, වෘත්තීය සමිති මර්ධනය වෙනවා. ඒ කතිකයෙන් කොළ අරගෙන ආපහු කියවලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 1982 තුන්වෙනි මාසේ 11 වෙනිදා ආපහු ත්‍රස්තවාදී පනත පාලනය කිරීම සඳහා තවත් සංශෝධනයක් ගේනවා. එදත් විරුද්ධ පක්ෂ කතා කරලා කියනවා ගේන්න එපා මේ පනත, මේකින් දේශපාලන පක්ෂ ඔක්කොම පාලනය කරනවා, වෘත්තීය සමිති ඔක්කොම පාලනය කරනවා කියලා. ඊළඟට 1988 අංක 22 දරන පනත කියනවා 1988 හයවෙනි මාසේ 7 වෙනිදා අරගෙන හැන්සාඩ් වාර්තා කියවලා බලන්න. ඒවලේ ත්‍රස්තවාදී උතුරේ දකුණේ ත්‍රස්තවාදී දෙකම තියෙන වෙලාවේ ඒ පනත ගේන්න, ඒ පනත ගේන කොටත් මේ සභාවේ ඉන්න විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කියනවා ගේන්න එපා ත්‍රස්තවාදී මේ පනත, මේකෙන් දේශපාලන පක්ෂ වෘත්තීය සමිති ඔක්කොම පාලනය කරනවා කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. උනේ එකයි, LTT එක පාලනය කරා. LTT එක පාලනය කරන්න සරත් අමුණුගම මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කියපු සියලු උගත්කම්, බුද්ධිමත්කම්, සියලු සංවිධානවල බලය පාවිච්චි කළ 30 වසරක් ගත වුණා ඒ ත්‍රස්තවාදය පාලනය කරන්න මේ රටේ. ඒ ලංකාවේ දේශීය ත්‍රස්තවාදී නායකයෙක් බිහි වුණාම. දැන් අද මේ ත්‍රස්තවාදයේ බිහිවලා තිබෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී නායකයෙක්, දේශීය අනුගාමිකයන් ඉන්න රටක කෙසේද මේ පාලනය කරන්නේ කියන අලුත් තත්ත්වය මතුවෙලා තිබෙනවා. දැන් මේ තත්ත්වය මත වුණාමත් ප්‍රතිත්‍රස්තවාදී පනත ගේන්න හදන අවස්ථාවේදීම කියනවා මේක ගේන්න එපා, මේක වෘත්තීය සමිති පාලනය කරනවා, මේක දේශපාලන පක්ෂ පාලනය කරනවා කියලා. මම එකක් ඔබට කියන්න කැමතියි. අපි මේක වාද විවාද කරගන්න ඕනේ බොහොම කල්පනාවෙන්. මේ ත්‍රස්තවාදයට බහුතර මුස්ලිම් ජාතීන් මෙතන නැහැ. ඉතාම දසම ගානක කුඩා ප්‍රමාණයක් අන්තවාදී කණ්ඩායමක් එක දවසක් නෙමෙයි මේක මේ රටෙත් මම දන්න ඉතිහාසයේ තොරතුරු අනුව මට කවුරු හරි හම්බුනොත් ඒකේ වාර්තා දෙන්න පුළුවන් අවුරුදු 35ක් 40ක් අඩුවැඩි වශයෙන් පොඩියට හිමිහිට ලොකුවට විවිධ විදියට පාලනය වෙලා තිබෙනවා මේ කණ්ඩායම සමහර වෙලාවට මේ කණ්ඩායම පුජ්‍යලිය නෙමෙයි සමහර වෙලාවට දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් නිසා මුස්ලිම් ජනය උතුරු නැගෙනහිර මේ ගැන ඩග්ලස් දේවානන්ද මහත්තයාට හොඳ අවබෝධයක් තියෙනවා මුස්ලිම් භාෂාව කතා කරන්න දෙමළ භාෂාව කතා කරන්න පුළුවන් නිසා මුස්ලිම් අය විශාල ප්‍රමාණයක් යුද්ධෙදි භාවිතා කරා ඔත්තුකරුවන් හැටියට ඒ ඔත්තුකරුවන් යුද්ධෙන් පස්සේ කොහෙද ගියේ කියලා කවුරුවත් ආණ්ඩුවක් හෙව්වේ නැහැ එතකොට එදා එල්ටීටීය මර්ධනය කරන්නට ඒ පිළිබඳ මනා හසල අත්දැකීමක් ඩග්ලස් මහත්මයාට තියෙනවා මුස්ලිම් කණ්ඩායම් මුස්ලිම් භාෂාව කතා කරන අය ඒ සඳහා එදා භාවිතා කළා එතකොට ඒ කණ්ඩායම් යුද්ධෙන් පස්සේ දෙමළ භාෂාව කතා කරන අය ඒ සඳහා භාවිතා කරා ඒ අයගේ ඉතිහාසයක් නම්ගම් වාර්තාවල් බුද්ධාංශේ ත්‍රිවිධ හමුදාවේ සියලු තැන්වල ඒ වාර්තාවල් තිබෙනවා ඒ නිසා මම ඔබට කියන්න කැමති ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මට ඇහුණා කියනවා ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕන කියලා ආණ්ඩුව ඉල්ලාස් වෙනවා නම් 71 කැරල්ලාවම බණ්ඩාරනායක මැතිරිට ඉල්ලාස් වෙන්න වෙනවා 71 බණ්ඩාරනායක මැතිරි කැරල්ලාවම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විරුද්ධ පක්ෂයේ ප්‍රධානිය හැටියට නැගිටලා කිව්වා කොන්දේසි විරහිතව මේ අප්‍රේල් කරන්න පාලනය කරන්න සම්පූර්ණ සහයෝගය දෙනවා දැන් ඊළඟට බලන්න 1987 88 මහා භීෂණය ආවහම එදා විරුද්ධ පක්ෂයේ හිටපු කණ්ඩායම් නැගිටලා මොකද්ද කිව්වේ දෙගොල්ලොම එකතු වෙලා තුන්ගොල්ලොම එකතු වෙලා ත්‍රස්තවාදය පාලනය කරා. එවලේ උතුරේ ත්‍රස්තවාදයත් දකුණේ ත්‍රස්තවාදයත් දෙකම පාලනය කරා. ආණ්ඩු විල ලස්සුනේ නැහැ. 71 බණ්ඩාරනායක මැතිණිය ඒක අවුරුද්දේකදී පාලනය කරා. එතුමීට අවුරුදු දෙකක් දීර්ඝ කරගන්න වුණා. ඊට පස්සේ 88 89 90 91 මේ ත්‍රස්තවාදය ආපු වෙලාවේ ඇත්ත වශයෙන්ම සියලු දේශපාලන පක්ෂයකට එකතු වෙලා උතුරේ ත්‍රස්තවාදයත් දකුණේ ත්‍රස්තවාදයත් දෙකම පාලනය කරන්න කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ නිසා මම කැමති මේ මහා දේශප්‍රේමී අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු. කල්පනා කරලා බලන්න මේ විරුද්ධ පක්ෂයේ කවුරු හරි අද නැගිටලා කතා කරලා පෙන්නුවොත් මේ එල්ටීටී ත්‍රස්තවාදය පාලනය කරන්න මේ පාර්ලිමේන්තුවේ ගෙනලා තිනවා කියලා ත්‍රස්තවාදී පනතක් කරුණාකර වගන්තියයි පනතයි දිනය ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවේ. එතකොට බලන්න මේවා අපි එදා බැනුම් අහගෙන ගෙනාපු නිසා ත්‍රස්තවාදය පාලනය කරන්න පුළුවන්කම ලැබුණා. ඒකයි මම කිව්වේ 50 පුස්තකාලයට ගිහිල්ලා පෙරලගෙන බලා ගන්න. ඒ නිසා මම මේ වෙලාවේ යෝජනා කරන කැමති ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ සිද්ධිය විච්ච දවස් ඉඳලා රජයේ හැටියට අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක ඇත්ත. ආරක්ෂක ඇමතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ වගේම නීතිය සාමයේ භාර ඇමතිතුමාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාට එතුමාගේ නියෝග හදිසි නීති යටතේ මුළු මහත් රට පුරාම ක්‍රියාත්මක කරන්න තිබෙනවා. සාමාන්‍ය නීතියෙන් පරිබාහිරව හදිසි නීති යටතේ මේ කාර්යභාරය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ ක්‍රියාත්මක කරලා රජයේ හැටියට මේ සිද්ධිය විච්ච අවස්ථාවේ මට මතකයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි කීප දෙනෙක් අපි ගියා ආරක්ෂක අමාත්‍යාංශයට. මට මතකයි මේ අවස්ථාවේ ඉඳලා එක දිගටම අපි ජනාධිපතිතුමා ලංකාවේ නැතුව ගන්න ඕන තීරණ ටික අරගෙන දෙමටකොඩ පළවෙනි පුජ්‍යලයා හම් වෙන තැන ඉඳලා එතන සුවිසයිඩ් ඒ බෝම්බකරු තමන්ගේ බෝම්බේ විනාශ කරගන්න තුරු ඒ දිගටම ඒ ගමන් මගේ අපි ගමන් කරලා තිබෙනවා. මම හිතනවා රජයේ හැටියට ඉතාම කෙටි කාලයක් තුල හිතන්නේ නැති වේගයෙන් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයන් සියලු දෙනා හඳුර ගන්න ගමන් ඉදිරි නීති රීති පද්ධතියක් ගැන අපි කතා කරන ආණ්ඩුව හැටියට අපි කියනවා ප්‍රති ත්‍රස්තවාදී මර්ධන කිරීමේ පනත ගෙනා යුතුමයි. මම කියන්නම් ඇයි ගෙනා යුත්තේ කියලා. දැන් උදාහරණයක් හැටියට දේශීය ප්‍රභාකරන් පාලනය කරන ත්‍රස්තවාදී පනත අපි ගෙනා වගේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අද මගේ මිත්‍ර ඩලස් මන්ත්‍රීතුමා අහපු සමහර කාරණාවලට මම එතුමට කො උත්තර දෙන්න එතුමා එන්න මගේ අමාත්‍යාංශයට මම සම්පූර්ණ එතුමට විස්තරය දෙන්නම්. මම කැමති නැහැ සමහර කාරණා ඉදිරිපත් කළා රටට හානියක් කරන්න රටට අකඩයුත්තක් කරන්න. මම එතුමට කිව්වා එන්න අමාත්‍යාංශයට අපි දෙන්න වාඩි වෙලා මම නිලධාරීත් එක පෙන්නන්නම්. 2012 2013 2014 2015 16 17 18 අපේ රට කොහෙද ඉන්නේ කියලා. එනිසා අපිට ඕන කරලා තිබෙනවා මගේ මිත්‍ර අමුණුගම ඇමතිතුමා ඒ කරපු ප්‍රකාශය දිහා බැලුවාම එතුමත් දැරුවා මන් දරපු අමාත්‍යංශේ මේ අමාත්‍යංශය යටතේ තිබෙනවා හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව මේ අමාත්‍යංශය යටතේ තිබෙනවා මේ ආගමන විගමන
දෙපාර්තමේන්තුවේ
මේ අමාත්‍යංශය යටතේ තිබෙනවා මට විනාඩි 5ක් මූලාසන ආරුවට මන්ත්‍රීතුමාගේ විනාඩි 5 මට දුන්නොත් වැඩගත් ඒ නිසා ඇත්ත වශයෙන් මේ අමාත්‍යංශය යටතේ තිබෙනවා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව මේ දෙපාර්තමේන්තු තුන දිහා බැලුවහම ගරු මූලාසන ආරුවට මන්ත්‍රීතුමනි රට තියෙන එක පුදුමයි ඔච්චරයි මට කියන්න තියෙන රට තියෙන එක පුදුමයි ජාතික හැඳුනුම්පත මේ ආණ්ඩු අපි දෙගොල්ලම ආණ්ඩු කරලා තියෙනවා ජාතික හැඳුනුම්පත හරියට නැති රටක් අවුරුදු 70ක් ජාතික හැඳුනුම්පත හරියට නැති රටක් දවසකට අහිමි වෙන ආදායම් ප්‍රමාණය බිලියන ගාණක් ලංකාවේ විච්ච විශාලම මේ ආදායම් මංකොල්ලේ වැට් මංකොල්ලේ කරේ හැඳුනුම්පත් 400ක් 500ක් 600ක් 700ක් හදලා මහ බැංකු මංකොල්ලේ කරේ පස්සේ දවසක වීරවංශයට මම කියලා දෙන්නා ඒ නිසා ඒ වැට් මංකොල්ලේදී ජාතික හැඳුනුම්පත් 7-800ක් හදලා බිලියන 20ක් විතර උසාවියට ඉදිරිපත් කරනකොට බිලියන 100ක් විතර අපිට ජාතියට අහිමි වුණා මේ මම කිව්වේ මහා පරිමාණය එතකොට දවසකට ජාතික හැඳුනුම්පත හරියට නැති රටක් ජාතික හැඳුනුම්පත නැතිවෙච්ච ගමන් අපිට ආරක්ෂාවට විශාල ප්‍රශ්නයක් තිබෙන රටක් ඒ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පහුගිය දින 3-4 ඇතුළත අපි සාකච්ඡා ගන්නවක් පැවැත්තුවා මම සාකච්ඡාවේදී අගමැතිතුමාට කිව්වා සල්ලි සඳහා තාක්ෂණය හොයන්න එපා සල්ලි වලට තාක්ෂණය හොයන්න එපා තාක්ෂණයට සල්ලි හොයා ගන්න තිබෙනවා අපි දල වශයෙන් බැලුවා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපිට 40 බිලියන ඕන කරලා තියෙනවා අපිට බිලියන 40ක් ආයෝජනය කරොත් මේ ප්‍රශ්නෙට අපිට පුළුවන්කම ලැබෙනවා ඔබට හරි මට හරි කවදා හරි පුළුවන්කම ලැබෙනවා මේ රටේ තිබෙන බරපතල ගැටලුවක් අවසන් කරන්න ඒ නිසා අපි ඒ පිළිබඳ සාකච්ඡා ගන්නවක් පැවැත්වුවා ආරක්ෂක අමාත්‍යංශ සහභාගී වෙලා තිබෙනවා අගමැතිතුමාගේ අමාත්‍යංශය අපේ අමාත්‍යංශය සියලු අමාත්‍යංශ එකතු වෙලා අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ප්‍රශ්නේ අපේ රටේ අවසන් කරන්න අවශ්‍ය පියවර තියන්න ඒ නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මම දීර්ඝ වශයෙන් කරුණු කියන්නේ නැහැ මම ඒකයි කිව්වේ අපේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා නැවත පුස්තකාලයට ගිහිල්ලා අර ත්‍රස්තවාදී 50 ගේනට කරපු කතා ටික ආපහු පෙරලා බලන්න ඒවයි කියලා දෙන තොයි කතාවමයි ඒ නිසා අද අපිට ඕන කරලා තිබෙනවා ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන නීති රීති විශාල ප්‍රමාණයක් දේශීය ත්‍රස්තවාදී නායකයෙක් නෙමෙයි ජාත්‍යන්තර ත්‍රස්තවාදී නායකයෙක් පාලනය කරන්න අවශ්‍ය ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු අනිත් අවශ්‍යතාවලට අවශ්‍ය කරන නීති පද්ධතියක් අවශ්‍ය කරලා තිබෙනවා ඒ නිසා
දැන් ඔය තමුන්නාංශය කියන එකට කාරණාවට සම්පූර්ණ පරිබාහිර කතාවක් තමයි ඇත්ත වශයෙන්ම මේකේ පිටිපස්සේ තියෙන්නේ. අද තියෙන පනත ප්‍රමාණවත් ත්‍රස්තවාදයට හොඳින් මුහුණ දෙන්න. තමුන්නාංශය කියන කතාව වැරදි.
හරි මම දැන් ඔබතුමා කියපු කතාවට ඊළඟට උත්තරේ දෙන්න මම උත්තරේ දෙන්න හිතියේ නැහැ. ඔබතුමා කිව්ව නිසා මම උත්තරේ දෙන්නම්. දැන් ඔබතුමා කියනවානේ තියෙන නීති රීති ඇතුලේ පුළුවන් කියලා. දැන් මගේ අතේ තිබෙනවා මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා කිව්ව නිසා කියන්නේ. මගේ අතේ තියෙන 2017 අපේ රටේ තියෙන නීති අනුව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන නීති මේ යම් යම් පනත් 2013 තිබෙනවා ජූනි මාසේ 5 වෙනිදා පනතක් සම්මත කළා මේ පාර්ලිමේන්තුවේ 2013 දෙසැම්බර් මාසේ 19 වෙනිදා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළා 2012 පෙබරවාරි 8 වෙනිදා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළා 2012 සැප්තැම්බර් 19 වෙනිදා තිබෙනවා පනතක් සම්මත කළා 2015 දෙසැම්බර් 11 වෙනිදා පනතක් තිබෙනවා පාර්ලිමේන්තුවේ සම්මත කළා ඊළඟට 2000 නෑ ඔක්කොම කියන්න ඕනේ මේ අහුවෙන නිසා මම කියන්නේ නැත්නම් මම කියන්න හිටියේ නැහැ 2015 නොවැම්බර් 5 වෙනිදා තිබෙනවා පනතක් සම්මත කළා ඊළඟට 2015 දෙසැම්බර් 2 වෙනිදා තියෙනවා පනතක් සම්මත කළා 2014 මාර්තු 7 වෙනිදා තියෙනවා පනතක් සම්මත කළා 2013 ජනවාරි 9 වෙනිදා තියෙනවා පනතක් සම්මත කළා ගරු බුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි දැන් බලන්න තිබෙන නීති රීති අනුව දැන් එක ගැන කියද්දී තවත් වෙලා යනවා මම දෙන්නම් මේක පිටපත් ටිකක් හැමෝන්ටම දැන් බලන්න මේ පනත් සම්මත කරනකොට සමහර පනත් වල රටේ ලංකාවේ නැති ජාත්‍යන්තර නීති වලින් පාලනය කළ යුතු ශරියා නීතිය සම්බන්ධ කරලා ගැසට් කළා තියෙනවා 2012 13. ඒකෝර කල්පනා කරලා බලන්න තියෙන නීති රීති අනුව හරි. එන අපිට අලුත් නීති රීති ඕන පාලනය කරන්න. ඒ නිසා 2000 මේ හැම පණතෙම නෙමෙයි. මේ පණත්
අද බැරුවේ.
තුනක හතරක ඔව් නෑ පණත එහෙම සංශෝධනය කරන්න බෑ. එහෙම කරන්න බෑ. මන්ත්‍රීතුමා මගේ කතාවට ඉඩ දෙන්නකො. ඔව් කියන්න.
එමතුමනි ඊයේ ප්‍රතිදස්ත පනත පිළිබඳ ආංශිකාරක සභාවේ සාකච්ඡා කරද්දී ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවත් එකාණ්ඩෙන් කිව්වේ තියෙන පනත ප්‍රමාණවත් අලුත් පනත අපිට බාධාවක් කියලා. මයන්ත දිසානායක ගරු මන්ත්‍රීතුමා ඒක සභාපති ධූරයේ දැරුවේ.
හරි අපේ ගරු මන්ත්‍රීතුමනි මම කියන්න කැමතියි දැනට මේ රටේ තිබෙන ප්‍රශ්නයත් එක්ක අපි ඉතාම පරිස්සමෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්න තිබෙනවා. සමහර වෙලාවට
ආලේ අවසන් වෙගෙන ඉන්නේ ඔබතුමා එකකද?
තප්පරයෙන්
හරි අනුපිය දර්ශනය
අපේ රටේ ත්‍රස්තවාදය පිළිබඳ පරීක්ෂණ කරන්නේ ඒ සඳහා පුහුණුවලත් පොලිස් සහ හමුදා නිලධාරී. ඒ නිලධාරීන් තමයි ත්‍රස්තවාදීන් නතරන් කොට ගන්න. ඒ නිලධාරීන් කියනවා නම් මේක ප්‍රමාණවත් කියලා තමුන්නාංශ කොහොමද කියන්නේ ප්‍රමාණවත් නැහැ කියලා තමුන්නාංශ පරීක්ෂණ කරනවා.
මේ ගරු මන්ත්‍රීතුමනි මම ඔබට කියන්න කැමතියි රටේ තිබෙන යම් යම් අනපනත් අනුව උදාහරණයක් ඇරෙයිද විශාල මුදල් ප්‍රමාණයක් රටට ගලාගෙන අවිලා තිබෙනවා. මම විශ්වාස කරන විදියට මේ ගලාගෙන අවිලා තියෙන මුදල් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරොත් කිසිම දෙයක් කරන්න බෑ. මොකද හේතුව මම වෙලාව දෙන්න බෑ. මගේ වෙලාව ඉවරයි. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන් මතක තියාගන්න ඕන ප්‍රධාන කාරණය තමයි උතුරු නැගෙනහිරත් අනිත් ප්‍රදේශවලත් දීර්ඝ කාලයක් මේ මුදල් විවිධ විදියට ඇවිල්ලා තිබෙනවා. ඒ ආපු මුදල් වලින් යම් යම් වැරදි ක්‍රියාවන් සිද්ධ වෙලා තිබෙනවා. සාමාන්‍ය විමල් විරවස පොයිට ෆෝටෝ එක දන්නේ නැහැ. මම දන්නේ අද දන්නවාද කියලා අහලා බලන්න. නෑ නෑ මෙහා දන්නේ නැහැ. මම දන්නවනේ මගේ
ගරු සභාපතිතුමනි විදේශ විනිමය පනත සංශෝධනය කළේ කවුද? විදේශ විනිමය පනතේ මහා බැංකුවේ අධීක්ෂණයෙන් තොරව ලංකාවට විදේශ මුදල් ගේන්න බැරි කරලා තිබිච්ච වගන්ති ඉවත් කළේ කවුද? ඒකෙන් කළු සල්ලි වල
නෑ මන්ත්‍රීතුමා මට මේකට මන්ත්‍රීතුමා එක පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි මම අවසාන වශයෙන් කියන්න කැමති කරු
මන්ත්‍රීතුමනි කාලය අවසන් වෙන්නේ
ප්‍රති ත්‍රස්තවාදී පනත අනිවාර්යයෙන්ම මේ රටේ ගෙනා යුතුයි. මේ ත්‍රස්තවාදී පාලනය කිරීම සඳහා ඒ සඳහා අවශ්‍ය වාද විවාද ඉදිරියේදී අවශ්‍ය කරන අපිට තව දිගට කරගන්න පුළුවන්. මම දීර්ඝ වශයෙන්
කියන්නේ
විශේෂයෙන් විරුද්ධ පක්ෂයට මම කියන්න කැමතියි. මම දැක්කා විශේෂයෙන් වෙබ් අඩවි දැක්කා. මම දැක්කා බලනවා විවිධ විදියට මොකද රටේ මාධ්‍ය සඳහා මරණ දැන්වීමක් නිකුත් කරන්නත් අවශ්‍යයි අසවලා විසින් මුද්‍රණය කර ප්‍රසිද්ධ කරලා දී කියලා. එන අද තියෙන වෙබ් අඩවි වලට අවශ්‍යතාවයක් නැහැ එවැනි සලකුණක්වත්. ඒ නිසා අපි දන්නවා විශේෂයෙන් සමහර කණ්ඩායම් බලනවා දේශපාලන කණ්ඩායම් වෙබ් අඩවි හරහා රජයට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කළා. එහෙම නැත්නම් රජය අපහසුතාවයට පත් කළා ඒ කටයුතු අවශ්‍ය කටයුතු කරන්න. ඒ නිසා මම හරි එක කලබල නැති වෙන එක වල්ලා දෙන්න ඔයාලට අවශ්‍ය වෙලාවට. ඒ නිසා මම බුලාසන ආරෝහණ මන්ත්‍රීතුමාට කියන්න කැමති මේ ප්‍රතිත්‍රස්තවාදී පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුමයි මේ රටේ ආරක්ෂාව සඳහා කළ යුතුමයි කියලා ප්‍රකාශ කරමින් ඔබතුමාට නොදී ඉන්න පුළුවන්. මොකද මේ අර මම ඉස්සෙල්ලා කියපු සෑම පනතකටම සහයෝගය මේගොල්ලෝ දීලා නැහැ.
ඔබතුමා
අනාගතේ බලාපොරොත්තුත් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒක සම්මත කළා රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සාධික කරන්න. ඒ නිසා මේ දක්වා ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් මේ වෙනකන් කළ තිබෙන සේවාව දිහා බැලුවහම රජයේ ගෞරවයත් ස්තුතියත් පුද කරන්න ඕන. තව මාස කීපයක් යනකොට ඔබතුමාට තේරෙයි නැවත අපි මේ රට සංචාරකයෝ ගෙනල්ලා මේ රට දියුණු කිරීමට අවශ්‍ය පියවර අරගෙන ඔබතුමාලා බලාපොරොත්තු වන දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත් කරනවා කියලා ප්‍රකාශ කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරමි.
ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමා විනාඩි 14ක් කාලයක් තියෙනවා.
சபைகளுக்கு தலைமதாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் நடைபெறுகின்ற விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை குறித்து முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். நாட்டிலே தற்போது நிலவுகின்ற சூழலானது நமது மக்கள் மத்தியில் இன்னமும் அச்ச நிலைமையினையும் சந்தேகங்களையும் முற்றுமுழுதாக அகற்றாதுள்ள காலகட்டத்தில் நாட்டின் இன்றைய நிலைமை பற்றி சில விடயங்களை இங்கு எனது கடந்த கால அனுபவங்களிலிருந்து தெரிவிக்க விரும்புகின்றேன். அண்மையில் இந்த நாட்டில் நடத்தப்பட்டிருந்த பயங்கரவாத தாக்குதல்களை நாம் வன்மையாக கண்டித்திருந்தோம். இந்த நாட்டில் பயங்கரவாதமானது எந்த வடிவில் ஜாரின் மூலமாக முன்னெடுக்கப்பட்டாலும் அதை நாங்கள் அனுமதிக்கப் போகின்றவர்கள் அல்ல. எனினும் பயங்கரவாதத்தை அடக்குவது அல்லது ஒழிப்பது தொடர்பில் இந்த நாட்டில் ஏற்கனவே பல்வேறு அனுபவங்கள் பெறப்பட்டுள்ளன. தென்பகுதியில் ஆகட்டும், வடக்கு கிழக்கு பகுதிகளில் ஆகட்டும், நிறையவே அனுபவங்கள் கண்டறியப்பட்டுள்ளன. இந்த நிலையில் தற்போதைய நாட்டின் பயங்கரவாத செயல்பாடுகளுக்கு பங்களிப்பு வழங்குவோர் தொடர்பில் நடவடிக்கைகள் எடுக்கப்படுகின்ற போது மிகுந்த அவதானங்கள் தேவை என்பதையே முதலில் நான் உணர்த்த விரும்புகின்றேன். அதாவது, பயங்கரவாத செயல்பாடுகளை ஒழிப்பதற்காக மேற்கொள்ளப்படுகின்ற எத்தகைய நடவடிக்கையும் இனங்களுக்கிடையில் வெறுப்புணர்வுகளையோ குரோத மனப்பான்மையினையோ சந்தேகங்களையோ அச்சத்தையோ ஏற்படுத்தக்கூடாது என்பதுடன் குறிப்பிட்ட எந்த ஒரு இனம் சார்ந்த மக்களினதும் உணர்வுகள் புண்படுத்தப்படக்கூடாது என்பதையே நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அண்மையில் நீர்கொழும்பு பகுதியில் ஏற்பட்டிருந்த அசம்பாவித சம்பவமானது மது போதையில் ஏற்பட்டதொரு சிறு சர்ச்சையானது மோதல் நிலைக்கு உருவெடுத்தது என கூறப்பட்டாலும் இத்தகைய சிறு சர்ச்சைகள் பாரிய மோதல்களாக சமூகத்தில் உருவெடுத்திருப்பது என்பது சாதாரண விடயமாகும் என்கின்ற போதிலும் தற்போதைய நிலையில் அத்தகைய நிலைமைகள் இரு இனங்களுக்கிடையே ஏற்படுவது என்பது பாரதூரமான விடயமாகவே கருதப்பட வேண்டும். தற்கொலை தாக்குதல்கள் ஏற்பட்ட கையுடன் இனங்கள் மத்தியில் இத்தகைய குரோத நிலைப்பாடுகள் தோற்றம் பெறாதிருப்பதற்குரிய வகையிலான முன்னேற்பாடுகள் அவசியமாகப்பட்டது. அத்துடன் சோதனை நடவடிக்கைகள் நாடளாவிய ரீதியில் ஆரம்பிக்கப்பட்டதன் பின்னர் இத்தகைய முன்னேற்பாடுகள் இன்னும் மிக மிக அவசியமாக தேவைப்பட்டது. இந்த தேவைப்பாடானது முழுமையாகாத பட்சத்திலேயே இனக்குரோத நிலைப்பாடுகள் கலையாதிருப்பதற்கு அல்லது வளர்வதற்கு காரணமாகின்றன. சர்வதேச பயங்கரவாதத்துடன் தொடர்புள்ளவர்களில் சுமார் 130-140 பேர் வரையில் நாட்டிற்குள் இருக்கலாம் என்றே அரச தலைவரால் கூறப்பட்டு வருகின்ற போதிலும் அத்தொகையினை மீறிய வகையில் இன்று பலர் கைதாகி இருப்பதாக தெரிய வருகின்றது. இன்னும் தேடுதல்கள் இடம்பெற்று வருகின்றன. இத்தகைய மத அடிப்படைவாதிகள் தொடர்பில் ஏற்கனவே பல முறைகள் முஸ்லீம் மக்கள் தரப்பில் பாதுகாப்பு அமைச்சருக்கு அறிவுறுத்தப்பட்டதாகவே அம்மக்கள் தரப்பில் கூறப்பட்டு வருகின்றது. அப்போது இது தொடர்பில் அரசு ஏதாவது நடவடிக்கை எடுத்திருந்திருந்தால் பல அப்பாவிகளின் உயிர்கள் பாதுகாக்கப்பட்டிருக்கும் என நான் நினைக்கின்றேன். அப்போது அதனை கைவிட்டுவிட்டு தற்போது பல உயிர்கள் பலியானதன் பின்னர் சோதனைகள் என்ற பெயரில் அப்பாவி மக்கள் பாதிக்கப்படக்கூடாது என்பதை நான் மீண்டும் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். குறிப்பாக கைது செய்யப்பட்டு விளக்க முறையில் வைக்கப்பட்டிருக்கின்ற மக்களிடம் சிறைகளில் உள்ள கைதிகளிலிருந்து காவலர்கள் முதற்கொண்டு அதிகாரிகள் வரையில் பணம் சேகரித்து நச்சரித்து வருவதாகவும் அவர்களது அச்சுறுத்தல்கள் தாங்காத நிலையில் பலர் பணம் கொடுத்து வருவதாகவும் பலரும் முறைப்பட்டு வருகின்றனர். இத்தகைய செயல்பாடுகள் தொடர்பில் உடனடியாக ஆராய்ந்து பார்த்து அதனை உடனடியாக நிறுத்துவதற்கான நடவடிக்கையினை இந்த அரசு மேற்கொள்ள வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். மேலும் நாளாந்தம் நடத்தப்பட்டு வருகின்ற சோதனைகளின் போது தேடுதல்களின் போது கிடைக்கின்ற அனைத்து பொருட்கள் தொடர்பான விவரங்களும் சந்தேகத்தின் பேரில் கைது செய்யப்படுகின்ற நபர்கள் குறித்த விவரங்களும் உடனுக்குடன் ஊடகங்களில் வெளிப்படுத்தப்பட்டு வருகின்றன. இந்த செயல்பாட்டினை முன்னெடுத்து வருகின்ற விதமானது முஸ்லீம் சமூகம் தொடர்பில் ஓர் அச்சநிலையினை ஏனைய சமூகங்கள் மத்தியில் ஏற்படுத்துவதாகவும் ஒரு தோற்றப்பாடு தென்படுகின்றது. மேற்படி தற்கொலை தாக்குதல்கள் சர்வதேச பயங்கரவாதத்துடன் தொடர்புடையவை என அரச தலைவர் உள்ளிட்ட ஆளுங்கட்சியினரும் எதிர் அணியினரும் பல்வேறு மத தலைவர்கள் அரசியல் விமர்சகர்கள் வெளிப்படையாகவே கூறி வருகின்ற நிலையில் இந்த நாட்டில் உள்ள முஸ்லீம் மக்களில் ஒரு சிறு தரப்பினர், அதுவும் இந்த நாட்டின் ஏனைய அனைத்து முஸ்லீம் மக்களின் புறக்கணிப்புக்கு உட்பட்டுள்ள ஒரு சிறு தரப்பினர் அந்த தாக்குதலுடன் தொடர்புபட்டு இருந்தார்களே அன்றி இந்நாட்டு அனைத்து முஸ்லீம் மக்களும் அதனுடன் சம்பந்தப்பட்டிருக்கவில்லை என்று அனைத்து தரப்பின் குரல்களும் எடுத்துக்காட்டி வருகின்றன. அந்த வகையில் நாடளாவிய ரீதியில் தேடுதல் சோதனைகள் நடவடிக்கைகள் இடம்பெறுகின்ற நிலையில் அதனை மேலும் மனித அபிமான முகத்துடன் மேற்கொள்ள வேண்டும் என்பதையே இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். அடுத்ததாக முஸ்லீம் பெண்கள் முகத்தை மூடி அணிகின்ற ஆடைகள் தவிர்க்கப்பட வேண்டும் என கூறப்படுகின்ற தடை செய்யப்பட்டுள்ள நிலையில் அப்பெண்கள் தலையை மூடி செல்கின்ற போது பல்வேறு அரசு நிறுவனங்களில் பல்வேறு சிரமங்களுக்கும் அசௌகரியங்களுக்கும் ஆளாக்கப்பட்டு வருவதாகவும் இதன் மூலமாக அப்பெண்கள் அவமரியாதைக்கு ஆளாக்கப்பட்டு வருவதாகவும் பல முறைப்பாடுகள் கிடைத்து வருகின்றன. எனவே இத்தகைய உணர்வு ரீதியான செயல்பாடுகள் உடனடியாக இல்லாதொழிக்கப்பட வேண்டும் என்பதையே இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். குறிப்பாக இத்தகையதொரு தடையை கொண்டு வருவதற்கு முன்பாக முஸ்லீம் மதம் சார்ந்த அமைப்புகளினதும் உடன்பாட்டுடன் அதனை கொண்டு வந்திருக்க வேண்டும். என்றாலும் கொண்டு வரப்பட்டு விட்டது. அவ்வாறு கொண்டு வரப்பட்டதன் பின்னர் அது தொடர்பில் அரசு ஒரு அறிவித்தலை விடுத்துவிட்டால் முஸ்லீம் மக்கள் அதனை பின்பற்றுவார்கள் என்பதில் சந்தேகமில்லை. இத்தகைய நிலையில் நிறுவனத்திற்கு நிறுவனம், இடத்திற்கிடம் முகத்தை மூடி ஆடைகள் அணிவோர் உட்பிரவேசிக்க கூடாது என அறிவிப்பு பலகைகள் தொங்கவிடப்பட்டு அந்த மக்களின் உணர்வுகளை புண்படுத்துவது மட்டுமல்லாது அவர்களை ஒருவிதமான அவல நிலைக்கு தள்ளுகின்றதும் ஏனைய சமூக மக்களின் முன்பாக அவர்களை ஒதுக்கி காட்டுவதுமான செயல்பாடுகள் வரவேற்கத்தக்கது அல்ல என்பதை நான் இங்கு எடுத்து கூற விரும்புகின்றேன். ஒரு கையிலே தேசிய நல்லிணக்கத்தையும் மறுகையில் தேசிய நல்லிணக்கத்தை சிதைக்கின்ற வகையிலான ஏற்பாடுகளையும் சுமந்து கொண்டு பயணிப்பீர்களாயின் அதனால் எவருக்கும் எவ்விதமான நன்மைகளும் ஏற்பட்டுவிடப் போவதில்லை. எனவே தேசிய நல்லிணக்கத்தை இரு கைகளாலும் பற்றி பிடித்துக் கொண்டு முன்னேறுபவர்களாயின் அதுவே இந்த நாட்டுக்கும் நாட்டு மக்களுக்கும் நன்மையினை தரக்கூடியதாக இருக்கும். இலங்கை முஸ்லீம்களை பொறுத்தவரையில் தௌஹீத் கொள்கை அடிப்படையில் இயங்கும் பல அமைப்புகள் எந்த ஒரு பயங்கரவாத நடவடிக்கையிலும் ஈடுபடாமலும் அல்லது தூண்டாமலும் வெறுமனவே சமயம் சார்பானதுமான சமூக நலன் நடவடிக்கைகளிலும் ஜனநாயக வழிமுறைகளிலும் செயல்பட்டு வருகின்றன. தௌஹீத் கொள்கையில் அடிப்படையில் நமது மத அனுஷ்டானங்களையும் சமூக கடமைகளையும் கடைபிடித்து வாழும் பெரும்பாலான முஸ்லீம்கள் இந்த நாட்டில் இருக்கின்றார்கள். அவர்கள் எல்லோரும் பயங்கரவாதிகள் அல்ல, அல்லது ஆயுத கலாச்சாரத்தை முஸ்லீம்கள் மத்தியில் பரப்புபவர்கள் அல்ல. எனவே உண்மையான தௌஹீத் வாதியையும் இஸ்லாமிய பயங்கரவாதியையும் வேறுபடுத்தி அடையாளம் கண்டு சட்ட நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்பதையும் நான் இந்த சபையில் பாதுகாப்பு அமைச்சரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். முஸ்லீம் மக்களிடம் ஒரு குறிப்பிட்ட சிறு தரப்பினரே இத்தகைய பயங்கரவாத செயல்களில் ஈடுபட்டவர்கள் என இனங்காடப்படுகின்ற நீங்கள் ஏனைய முஸ்லீம் மக்களையும் அந்த பயங்கரவாதத்தின் பால் தள்ளிவிடாமல் உங்களது அனைத்து நடவடிக்கைகளுக்கும் முன்னெடுக்கப்பட வேண்டிய அவசியத்தையே இங்கு நான் மீண்டும் வலியுறுத்துகின்றேன். தற்போது நோன்பு ஆரம்பித்திருக்கின்ற நிலையில் முஸ்லீம் மக்களது மத உணர்வுகளையும் மதித்து செயல்பாடுகள் அனைத்தும் மேற்கொள்ளப்பட வேண்டும் என்பதையும் அனைவரும் மனதில் கொள்ள வேண்டும். இடம்பெற்ற தற்கொலை குண்டு தாக்குதலின் பின்னர் போலீசாரால் பல முஸ்லீம் இளைஞர்களும் கல்விமான்களும் மத குருமார்களும் கைது செய்யப்பட்டு தற்போது பயங்கரவாத தடை சட்டத்தின் கீழ் நீதிமன்ற தடுப்பு காவலிலும் பாதுகாப்பு செயலாளரின் தடுத்தல் கட்டளையின் கீழும் சிறைகளில் அடைக்கப்பட்டுள்ளதாகவும் அவர்களில் பெரும்பாலானோர் எந்த குற்றமும் உழைத்தவர்கள் அல்ல என்றும் அவர்களிடமிருந்து ஆயுதங்களோ வெடிப்பொருட்களோ கைப்பற்றப்பட்டிருக்கவில்லை என்றும் சில இடங்களில் சிடிக்களை வைத்திருந்தவர்களையும் வீதியோரங்களில் அல்லது கடைகளில் விற்பனை செய்யப்படும் ஓக்கி டோக்கிகளையும் வைத்திருந்ததாகவும் சில இஸ்லாமிய சஞ்சிகைகளை அல்லது புத்தகங்களை வைத்திருந்ததாகவும் தற்போது இவர்கள் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கையாளப்படுவதாகவும் எனக்கு முறைப்பாடுகள் கிடைத்திருக்கின்றன. இவ்வாறு எந்த குற்றமும் செய்யாத அல்லது சட்டத்தால் தடை செய்யப்படாத பொருட்களை வைத்திருந்தவர்களாக கைது செய்யப்பட்டு சிறையில் வைக்கப்பட்டுள்ள சகல முஸ்லீம்கள் சார்பாகவும் பாதுகாப்பு அமைச்சும் அதன் உயர் அதிகாரிகளும் உடனடியாக கவனம் செலுத்தி இத்தகைய அப்பாவி முஸ்லீம்களை விடுதலை செய்வதை விரைவுபடுத்த நடவடிக்கைகள் மேற்கொள்ள வேண்டும் என நான் இந்த சந்தர்ப்பத்தில் வலியுறுத்தி கூற விரும்புகின்றேன். இவ்வாறான எந்த குற்றமும் செய்யாத அல்லது எனவே 1971 மற்றும் 1989 தென்பகுதியில் ஏற்பட்டிருந்த பயங்கரவாதத்தை அடக்கப்போய் அல்ல 80களின் பின்னர் வடக்கு கிழக்கு மாகாணங்களில் ஏற்பட்டிருந்த பயங்கரவாதத்தை அடக்கப்போய் சிங்கள மக்களுக்கும் தமிழ் மக்களுக்கும் ஏற்பட்டுள்ள பாரிய அழிவுகளை நாம் மறந்துவிடக் கூடாது. அதே நிலை இந்த நாட்டில் இன்னொரு சமூகத்திற்கு வந்துவிடக் கூடாது. வன்முறைகள் இந்த நாட்டில் இனியும் தலையெடுக்காமல் அதனை அழிக்க வேண்டும். அதே நேரம் அப்பாவி பொதுமக்கள் அதன் காரணமாக பலியாகி விடக்கூடாது என்பதையே நான் மீண்டும் மீண்டும் வலியுறுத்த விரும்புகின்றேன். அதேபோன்று வடக்கு கிழக்கு மாகாணங்களை பொறுத்தவரையில் கடந்த காலங்களில் சில முஸ்லீம் தலைமைகள் தமிழ் மக்களை அடக்கியும் ஒடுக்கியும் புறந்தள்ளியும் வந்துள்ள நிலைமைகளும் இல்லாமல் இல்லை. இனியாவது இந்த நாட்டில் தேசிய நல்லிணக்கத்தை கருத்தில் கொண்டு அவ்வாறான செயல்பாடுகளில் ஈடுபடாமல் தமிழ் மக்களையும் அரவணைத்து செல்லுகின்ற போக்குகளை அனைத்து முஸ்லீம் தலைமைகளும் கடைப்பிடித்து முன்வர வேண்டும் என்ற கோரிக்கையை இங்கு நான் முன்வைக்க விரும்புகின்றேன். அத்துடன் கடந்த கால வடக்கு கிழக்கின் தமிழ் தலைமைகளைப் போல் தங்களது சுயலாப அரசியலுக்காக இளைஞர்களை இனவாத வன்முறையின் பால் தூண்டிவிட்டு பாரிய அழிவுகளுக்குள் அந்த இளைஞர்களையும் சமுதாயத்தையும் தள்ளிவிடாமல் முஸ்லீம் தலைமைகள் ஒட்டுமொத்த முஸ்லீம் மக்கள் சமுதாயத்துக்குமான நேர்வழியை காட்டுவதற்கு செயல்பட முன்வர வேண்டும் என்ற வேண்டுகோளையும் விடுப்பதுடன் இந்த நாட்டின் அனைத்து மக்களும் தேசிய பாதுகாப்பினை உறுதிப்படுத்துவதற்கு முன்னின்று உழைக்க வேண்டும் என்ற விடயத்தையும் வலியுறுத்த விரும்புகின்றேன். இந்த நாட்டை பொறுத்தவரையில் ஓர் அனர்த்தம் ஏற்பட்டதன் பின்னர்தான் அது தொடர்பில் அடியும் நுனியும் ஆராயப்படுகின்ற நிலை வளமையாகிவிட்டுள்ளது. அது இயற்கை அனர்த்தமாகட்டும் இத்தகைய பயங்கரவாத தாக்குதல் தொடர்பிலான அனர்த்தங்கள் ஆகட்டும் அனைத்துமே வந்த
பின்னரே
வெள்ளம் வரும் முன் அணை கட்டுவோம் என்ற நிலைக்கு இந்த நாடு இன்னமும் தயாராக இல்லை என்பதையே இது எடுத்து காட்டுகின்றது. இன ரீதியிலான மத ரீதியிலான கருத்துக்கள் இந்த நாட்டு மக்கள் சமூகங்களுக்கிடையே பல்வேறு வழிகளிலும் தூண்டப்பட்டே வருகின்றன. குறிப்பாக சமூக வலைத்தளங்கள் இதில் அதிக ஆதிக்கங்களை செலுத்துகின்றன. அதே நேரம் சுயலாப தமிழ் மற்றும் சிங்கள அரசியல்வாதிகள் சிலரும் இதில் சில அதிக அளவிலான பங்குகளை வகிக்கின்றனர். இத்தகைய குறுகிய நோக்கங்கள் காரணமாக ஏட்டிக்கு போட்டியாக பரப்பப்படுகின்ற இனவாத மதவாத கருத்துக்களால் முழு நாடும் பாரிய விபரீதங்களுக்கு முகங்கொடுக்க வேண்டிய நிலை வரையில் செல்ல வேண்டிய நிலைமைகளும் இல்லாமல் இல்லை. இந்த நாட்டின் சுயாதீன ஆணைக்குழுக்கள் உருவாக்கப்பட்ட போது இன மத ரீதியிலான முரண்பாடுகளை தோற்றுவிப்போர் தொடர்பில்
மேற்கொண்டு
சட்ட ரீதியிலான நடவடிக்கை எடுக்கும் வகையில் ஒரு ஆணைக்குழு அமைக்கப்பட வேண்டும் என்ற தேவையை நாம் வலியுறுத்தி இருந்தோம். ஆனால் நீங்கள் அதை அவதானத்தில் எடுத்துக் கொள்ளவில்லை. நன்றி.